Dar o agrama te va.
Taru katanaike tu ni. Dene pekwa mantri tuma. Hello. Katawen passe katagala thawastawa labima santosa wenawa. Eda mage halabara deshaneya hunkan dunna. Eke adahas thiyena nathi yanne.
Speaking.
E wage me sabawa niyojane karana apata athi thama wedagath dawasak wasin api salagena. ව්‍යවස්ථා තුනක් යටතේ මේ ගරු සභාව නියෝජනය කරන්නට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණු කෙනෙක් මම. තව කෙනෙක් ඉන්නවා මම වාසුදේව නායක අරමැතිතුමා. මම මේ පාර්ලිමේන්තුවේ 70 දියුණු දුන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඒ මහරජිනටත් බ්‍රිතාන්‍ය කිරීටත් පක්ෂව එදා. එයින් පස්සේ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙලා පූර්ණ ජනරජයක් වුණු ජනරජ ව්‍යවස්ථාව සිරිමා වූ බණ්ඩාරනායක මැතිනිය යටතේ සම්මත කරගත් ආකාරය මම මතකයි. එදා 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර අපි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල රැසුනේ නැහැ. එදා නවරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ ළඟහලි. නවරංහලි රැස්විලා. එතන රැස්විලා තමයි අපි ජනරජ ව්‍යවස්ථාව සම්මත කළේ. අධිරාජ්‍යයෙන් පූර්ණ නිදහස ලැබුණු ව්‍යවස්ථාවට බොහොම ගෞරවයක් අපි ගෞරවයෙන් අපි අතුස්සුවා. රටට පූර්ණ නිදහස කියන එඹදු ව්‍යවස්ථාවකට ඔසූපු අතක් මට තියෙනවා කියලා මම කියන්නේ ආඩම්බරයෙන් එක්තරා විදිහක. කථානායකතුමනි, ඊළඟට 1978 මහමැතිවරණයෙන් ජයගත් ජයා ජයවර්ධන අලුත් පාර්ලිමේන්තුවක් පිහිටෙව්වා. එදා තිබුණු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලා ජයා ජයවර්ධන මැතිතුමා 1978 අද අපි පාලනය වන මේ නව ව්‍යවස්ථාව ගෙනාවා. එදා තිබුණු රජය කේවල මැතිවරණ කුට්ටාස ක්‍රමයට ඡන්දය පවත්වලා ඒ අනුව ලැබුණු 3/2 බලේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරා. මේ ව්‍යවස්ථාව සම්මත කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අපිට පාර්ලිමේන්තුවේ ඉඳ ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුව සිටියා නම් මේ ව්‍යවස්ථාවට දේව මුලින්ම මගේ තත්ස සොහන්නට ඉඩ තිබුණු බව මම කියන්නු. ඒකට හේතුව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා විරුද්ධ වීම නිසා. කළු කථානායකතුමනි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම් විවේචනයට ලකුණු ව්‍යවස්ථාවක් තවත් නැහැ. මේ ව්‍යවස්ථාවට මුලින්ම විරුද්ධ වුණ ආචාර්ය එන්.එම්.ලා, කොළුවිල්ලා, සරත් මුත්තිත්‍රය කමලා අද ජීවතුන් අතර නැහැ. ඒ තවමත් මේ ව්‍යවස්ථාව පවත්වාගෙන යන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුණත් මේ අතතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජනාධිපතිවරු 4 බිහි වෙලා තියෙනවා. මම සිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලයට එන්න බැරි වෙන විදිහට මේ ව්‍යවස්ථාව හැදුවත් එයින් වැඩිම ජනාධිපතිවරු බිහි කරලා වැඩිම කාලයක් රට පාලනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ නිසා අපි කවුරුත් මේ ව්‍යවස්ථාව යටතේ දේශපාලන සරදමකට ලක් වෙලා තියෙනවා. ඒත් අපිට මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා. එහෙම ව්‍යවස්ථාව වෙනස් කරගන්න අසීරු වුණේ එක පක්ෂයකට මේ පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් ලබා ගන්න බැරි වීම නිසා. ඒත් කවදාවත් මේ ඡන්ද ක්‍රමයේ යටතේ 3/2 බලයක් දිනා ගන්න බෑ කියන කාරණේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බොරුවක් බවට පත් කරලා තියෙනවා. මේ රටේ ජනතාවට උණ කලේ ස්ථීර නොකඩෙන නොයි කල්ලි කණ්ඩායම් වලට බලවේග වලට යටත් වෙන්නේ නැතුව ජනතා පරමාධිපත්‍ය බලය රැගෙන ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒකට තමයි මේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ 3/2 බලයක් අපිට ලබා දෙන්නේ ජනතාව පිළිඹිලා තියෙන්නේ. අපි මේ 20 සංශෝධන ගෙනත් සූදානම් වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යන්න නොවේ. චිරාත් කාලය මුලින්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජාතිය ගොඩනගන නව ව්‍යවස්ථාවක් ඉක්මනින් ගොඩනගන තෙක් මේ රටේ වැඩ කටයුතු අනුව ඉදිරියට ගෙන යාම. අරු කථානායකතුමනි, ව්‍යවස්ථාවක් වහම් වගේම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන කොටත් පාර්ලිමේන්තුවේ නොයෙක් වාද විවාද ඇති වෙනවා. නමුත් ඉතිහාසයේ ඇතැම් සංශෝධන ගෙනත් තියෙන්නේ මන්ත්‍රීවරුන්ට විශාල බලපෑම් කරලා. මේ 20 සංශෝධනයට අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ එඹදු කිසිදු බලපෑමක් කරලා දේශපාලන ඩීල් එකක් දාලා ඡන්දය උදුරා ගන්න නොවේ. ඒ නිසාම තමයි 20 සංශෝධනය ගෙනන මේ මොහොතේම අපේම පාර්ශවයන් විශාල වාද විවාද ඇති වුණේ. මම අහන්න කැමති 19 සංශෝධනයේදී හිම වුණාද? මහා සංඝරත්නයටත් කාටවත් විරෝධය පළ කරන්න ඉඩක් නැහැ කියලා නෙවෙයි 19 ගිනාවේ. ඒක හිම වුණේ 19 සංශෝධනයේ මන්ත්‍රීවරුන්ගේ හර්ධ සාක්ෂියට එකඟ නිසාද? නැහැ. විරෝධයකට වාද කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා වාද විවාද මැද ඩීල් නැතුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ගෙන්න මේ විශ්වවිද්‍යාල සංශෝධනය ගැන අපි සතුටු වෙනවා. ගරු කථානායකතුමනි, අපි විශ්වාස විශ්වවිද්‍යාල සංශෝධනය මගින් විශේෂ දෙයක් ඇති කරන්නේ නැහැ. අපිට විශ්වවිද්‍යාල සංශෝධනය ගෙනෙන්නේ ජනතාවට එපා වුණු රට ආරාජික කළ 19 සංශෝධනය ඉවත් කරන්න. දින 100ක් තුල මේ කළ මේ 19 සංශෝධනය ගැන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රසාදයක් ඇත්තේ නැහැ. ඒක හදපු අයත් ඒක බෝම්බයක් බව වැරදීමක් බව කිව්වා. මේ දිනවල ඇසෙන පාසුකු කොමිසමේ සාක්කි වලින් පෙනෙනවා රට මෙතරම් ආරාජිකත්වයකට 19 නිසා මුහුණ දුන්නාද කියලා. ජාතික ආරක්ෂාව මොනතරම් දුර්වල වුණාද කියන කාරණේ අපි අත්දැක්කම. 19 මේ රටේ ජනතා පරමාධිපත්‍යයට ඇති කළ හානිය ගැන ඔබ දන්නවා. ප්‍රධානායකතුමනි, විතරක් නොමේ මේ 19 විස්තා සංශෝධනය ගැන අපි එක පෞලකින් පිළිගන්න. රාජපක්ෂලාගේ ප්‍රජාහිත අහෝසි කර නොකර අහෝසි කරන්න. නමුත් ඒකෙන් සිද්ධ වුණේ මේ රටේ ඒකීය භාවය යට ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල කිරීම, ඒ වගේම 19 විස්තාව සංශෝධනයෙන් මේ රටේ රාජ්‍ය දුර්වල කළා. ප්‍රධානායකතුමනි, මම මතකයි 13 විස්තා සංශෝධනය පාර්ලිමේන්තුවේ ගෙනාපු වෙලාවේ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්න තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණය එදා ප්‍රකාශ කළා ධාතු සංශෝධනයෙන් පළාත් සභාවලට බලතල බෙදීම නිසා මේ රටේ ඒකීය ආරක්ෂාව වෙන්නේ විධායක ජනාධිපති ධූරයේ තිබෙන නිසා බව, විධායක ජනාධිපති ධූරයේ බලතල තිබෙන නිසා තමයි රටේ ඒකීය භාවය ආරක්ෂා වෙන්නේ. නමුත් 19 විස්තා සංශෝධනය ගෙනත් කළේ මොකද්ද? මට මතකයි 19 ගෙනාපු දවස්වල විශාල වශයෙන් උදම් වුණු ජනාධිපතිගේ තටු කපවාව කියලා. ජනාධිපතිගේ තටු නොවේ ජාතික ආරක්ෂාවේ ඒකීය භාවයේ බෙල්ලකමන එකයි උනේ. 19 කළේ රටේ ඒකීය බව ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිගේ බලය සීමා කිරීම. ඒ සීමා කරලා වසර 3ක් ඇතුළත ප්‍රතිඵලාව පාසු ප්‍රහාරයේ සාක්ෂිද බුද්ධ්‍යාංශ ප්‍රධානියෝ කියනවා 10,000කට ආසන්න පිරිසක් ප්‍රහාරය ගැන දැනගෙන සිටි. 10,000කට ආසන්න පිරිසක් දැනගෙන සිටියත් ප්‍රහාරය නවත්ත ගන්න බැරි වුණා. දැන් පාස්කු කොමිසමේ කියවෙන දේවල් ඇහුගම මේ උත්තරීතර ස්වභාවයේ වගකීම යුතු අපි කාටත් ලැජ්ජාවක් ඇති වෙනවා. ජනාධිපති රට ආරක්ෂා කරන දෙයක් නැහැ. අගමැතිට කරන්න හේතු දෙකකුත් නැහැ. ආරක්ෂක ලේකම්ට කරන්න දෙකුත් නැහැ. පොලිස්පතිට කරන්න දෙකුත් නැහැ. ආරක්ෂක ඇමතිවරයා ගැන දන්න කෙනෙකුත් නැහැ. මේ නිසා 6-4 නොදන් දරුවෝ සෑහෙන පිරිස මේ පොලේ වැළලුණා. ඇයි මෙහෙම වුණේ? ගරු කථානායකතුමනි, රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු රාජ්‍ය නායකයාට මේ වගේ විපතක් සිදු වුණාට පස්සේ වනවත් පොලිස්පතිව ඉවත් කරගන්න බෑ. පාර්ලිමේන්තුවටවත් එතුමා ඉවත් කරන්න බෑ. මෙතරම් විපතක් වෙලා තියේදී පොලිස්පතිට ඉවත් වෙන්න කියලා ජනාධිපතිතුමා කීවත් ඉවත් නොවී පොලිස්පති ඉන්නවා. දළදා පෙරහැරේ නැතුවත් තමන්ට ඕන හැටියට නීතිය නැමුවත් පොලිස්පතිව ඉවත් කරන්න බෑ. ජනාධිපතිවරයාට අදට පොලිස්පති ඉවත් කරන්න බෑ. 69,00,000 ජනතාව ඡන්දය දෙන්නේ පොලිස්පති කෙනෙක්වත් ඉවත් කරගන්න බැරි ජනාධිපති කමකට. ඒ විතරක් නොයි පොලිස්පති දන්නේ නැතුව පොලිසියට අයත් තන්ත්‍ර වලට පත් කිරීම කරන්න පුළුවන්. පොලිස්පතිටත් අකාර්යක්ෂම පොලිස් නිලධාරීන් මාරු කරන්න බෑ. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ ගෙනාපු පොලිස් කොමිසම වගේ කියන්නේ ඒ කාටද කියන ප්‍රශ්නය ජාතිය හමුවේ තියෙනවා. ගරු කථානායකතුමනි, මේ ව්‍යවස්ථාව වැරදි විධායක ජනාධිපති ධුරය දෙවරක් දරපු කෙනෙක් මම. විධායක ජනාධිපති ධුරය නොතිබුණා නම් 2006 පාර්ලිමේන්තුවේ පැත්ත මාරු කළ අය නිසා යුද්ධය කරන එක නතර කරන්න වෙනවා. ජාතික ආරක්ෂාවට වගකියයි වග කියන්නේ රටේ ඒකීය භාවයට වග කියන්නේ ජනාධිපති. එදා දහස් ගණන් කොළඹ ඊට මරාගෙන මැරෙන කොටි ප්‍රාර් යෝ ඉලක්ක වෙත යන්න කලින් අපි නතර කළා. ලක්ෂ්මන් කදිරගම මතුමා ඝාතනය වුණේ මගේ කාලින් නොවේ. නමුත් මගේ කාලේ ඒ ඝාතකයෝ සියලු දෙනාව අල්ලා ගන්න අපිට පුළුවන් වුණා. ඒ සඳහා අපේ කාලේ රජ ඔත්තු සේවා බුද්ධි සේවා බොහොම ශක්තිමත් තිබුණා. නමුත් ආදම් නිවස්ථාව සංශෝධනය හැට ඔස්සේ සීයිඩියක එදෙව්වේ විරුද්ධ පක්ෂයේ දේශපාලනය පස්සේ යන්න නිල්ධාරින් අරත්දාන දස ලබල තිබුණු පුහුණු එදා කඩා බිද දැම්ම. පොලිස් කොමිසම මේ සේවාව දියුණු කරන්න මැදිහත් වෙන්නේ නෑ. ඒ නිසා සීයිඩියට බුද්ධියංශ වගේ සේවාවල දක්ෂතා පිරි වුණා. දැන් රිෂාඩ් බදුදීන් අල්ල ගන්න සීයිඩියට බෑ. රස්තවාදීන් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියන රිෂාඩ්ගේ මල්ලුව පොලිසිය ඇපයක් දීලා ගෙදර යවනවා. ඒවා නවත්තන්න කාටවත් බෑ. විශ්වනි සංශෝධනය ගෙනත් මෙතරම් හානිකර දහනමිනි අහසු කරන ඒකේ තිබුණු ස්වාධීනව විගණන කොමිසම ගැන බොහොම දුක් වෙනවා. විශ්වනි සංශෝධනය විගණන කොමිසම නැතයි කියලා විශාල ආන්දෝලනයක් පසුගිය දවස්වල මේ රටේ සිද්ධ වුණා. කවුරුත් හිතන්නේ විගණන කොමිසමෙන් මේ රටේ කිසිම වංචාවක් සිද්ධ නැති දැනට රට ගොන නැගුවා කියලායි. මේ කොමිසමට මදුරලිගහ මන්දිරයේ මන්දිරයේ පවා විගණන කරන්න බලය තිබුණු බව තමයි කිව්වේ. නමුත් මේ ස්වාධීන ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ විගණන කළාද? පසුගිය කාලයේ අරලියගහ මන්දිරයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් දූෂණ විරෝධී කමිටුවක් පවත්වාගෙන ගියා. වසර පහක් තිස්සේ ඒ කමිටුවේ නඩත්තු කරන්න විශාල වියදමක් අරලියගහ මන්දිරයේ කරගෙන ගියා. ඒ කමිටුවේ නීති විරෝධී බව එදා හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ ලිම්පවහන් සිද්ධි ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේ කමිටුව ගිය මහා වියදම ගැන ස්වාධීන විගණන කොමිසම විගණනය කරලා තියෙනවාද? එහෙම විගණනය කරලා මේ රටට ඉදිරිපත් කරවක් තියෙනවාද? මේ විතරක් නෙවෙයි ස්වාධීන විගණන කොමිසම මේ රටේ අමාත්‍යාංශ හරියට විගණනය කළේ නැහැ. බුදු ශාසන අමාත්‍යාංශයට තිබුණු සංස්කෘතික ආරමුදල් මිලියන 100 ගණනක් අවභාවිත කරලා තියෙනවා. මේ කියන ස්වාධීන විගණන කොමිසමේ ඒ ගැන විගණනය කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි. මේ විතරක් නෙවෙයි මේ ස්වාධීනයි කියන විගණන කොමිසම කිසිම කොමිසමක යටත් අධ්‍යයතු විගණනය කරලා නැහැ. ඇතිවන කොමිසමේ සමාජිකයෙක් වාන් දෙකක් පාවිච්චි කරනවා. නිල නිවසක් පාවිච්චි කරනවා. මම නිවාස කුලිය වෙනම අරගන්නවා. ඒවා සුප්‍රසිද්ධ දේවල්. ඒවා එකක්වත් ස්වාධීන විගණනය කරලා තියෙනවද? මොනවද විගණන කොමිසමට ස්වාධීන කරන තියෙන බව ජනාධිපති වන්දි අලිගහ මන්ත්‍රීව ගෙනෙන්නේ කරලා තියෙනවා. මේ කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක වුණාද? මේ කොමිසම වලින් මහජන බලයේ ස්වාධීනව ක්‍රියාත්මකට ඉඩක් ලැබුණාද? විවස්ථා දායක සභාවට තේරීපත් ඕනෑ. මේ රටේ ජනතාවගේ නියෝජිතයෝ මන්ත්‍රීවරු විවස්ථායක සභාවට තේරීපත් වුණේ ජනතාවගෙන් තේරීපු මොහොත නීතිඥ NGO නියෝජිතයෝ. එයා රටේ ජනතාවට වග කියන හැද දානම මිනිස් විවස්ථා සංශෝධනයේ පිළිවෙත බිල්වලට වැඩ කරන්න නම් ඡන්දය දීලා ජනතාව පාර්ලිමේන්තු නියෝජිත තෝරාපත් කරගන්නේ ඇයි? විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කාලේ අපි මැතිවරණ පැවැත්වුවා. උතුරු නැගෙනහිර ද පැවැත්වුවා. එදා විපක්ෂයේ හිටපු අය එක දිගට මැතිවරණ පාත්වුවා. ඒ ගැන බලවත් විරුද්ධත්වයක් පළ කළා. එමෙතු තත්වයක් තිබුණු රටේ මැතිවරණ ස්වාධීනව පත්තන ඕන කියලා ස්වාධීන මැතිවරණ කොමිසම පත් කළා. මේ මැතිවරණ කොමිසම ස්වාධීනද? ඒකේ සමාජික ප්‍රසිද්ධිය දේශපාලන කටයුතු වල ඇත. විතරක් නෙමෙයි මැතිවරණේ පවත්වන්න එපා කියලා අධිකරණයට යනවා. ඒ කටයුතු ස්වාධීන කියලා ඒ සභාවට පුළුවන්. ස්වාධීන මැතිවරණ කොමිසම තියෙද්දි තමයි ෂාඩ් පුත්තල් මේ ජනතාවගේ ඡන්දෙන් දාන නැගෙනහිරට රජයේ සල්ලි වලින් ගෙන යහපාලන ආණ්ඩුව ජනතාව වෙනස් කළේ නැතිනම් අදට රිෂාඩ් නිකාස. දහනම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අය පූජාරුවෙන් කියන දෙයක් තමයි ජම්බෝ කැබිනට් මිනි කැබිනට් බවට පත් කරලා ගත් අය කියන එක. දහනම ව්‍යවස්ථා සංශෝධන වංගන්දයක් තියෙනවා ඇමතිවරු 30කටත් සීමා විය යුත්තේ. ඒ ජාතික ආණ්ඩුවකදී ඇමති කන්ත්‍රෝලට නැත්තේ කියලා. මේ වගන්තිය ගෙනාපු දහන මිනි සංශෝධනයට තමයි මේ රටේ වැඩිම ඇමතිවරු සංඛ්‍යාවක් පත් වෙලා හිටියේ. ඇමතිවරු 100 ගණනක් මේ වගන් තියෙද්දිත් පත් කරගත්තා. ඒ නිසා මේ විශාල ප්‍රෝඩාවක් බව අපිට දැනෙනවා. කතානායකතුමනි, විශ්වනි සංශෝධනය මේ ප්‍රෝඩාකාරී දහන මිනි සංශෝධනය ඉවත් කරන්න ආණ්ඩුවක් කරගෙන ගියන් උනේ දෙක ඕන නැහැ. ඡන්දය 115ක් දෙනවනම් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. ඡන්ද දෙන උනේ ඡන්ද දෙක තුනක් තිබිලත් අපි මේ උද්‍යක් කරලා රටේ නිදහස් කරගත්ත එහෙත් අපි තුනින් දෙකක් ජනවරමක් ඉල්ලා සිටියේ ඇයි? මේ රටේ ඒකී භාවය ආරක්ෂා කරන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, දලිත ධාතුන් මරණ බිය නැතිව ජීවත් වෙන රටක් කතානායකතුමනි, මහමැතිවරණය ඉදලා නොයි පසුගිය ජනාධිපතිවරණය මේ සභාවට බලපෑම් පාල් පෙන්තු සම්දෙදි වගේම ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපති දුන්නේ ජනතා ජනවරමක්. පාර්ලිමේන්තුවට ජනවරමක් ලබා දුන්නා වගේ ජනාධිපතිටත් ජනවරමක් ලබා දී තිබෙන බව කියන්න ඕනේ. අද පාර්ලිමේන්තුව විතර ජනවරම තිබෙන බව හිතන්නේ, ජනාධිපතිටත් ජනවරමක් තිබෙන බව ගන්න, ජනතාව තිබෙන බව පිළිගන්න ඕන. ජනතාව අපේක්ෂා කළේ දහනමින් සංශෝධනීවත් ඒක මේ ඡන්ද දෙකේදීම කියවුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයේදී ජනතාව දැඩිසේ විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාව. රටේ ඒකීය භාවය නිරූපණය කරන්නේ, සාමූහිකත්වය නිරූපණය කරන්නේ ජනාධිපතිවරයාගේ. ජනාධිපතිට ඡන්ද දෙන්න ජනතාව අපේක්ෂා කරන්නේ නීතියක් යටතේ රටක් ඉදිරි ගෙන යාම. එහෙමනම් ජනාධිපතිවරයාගේ ජනවරම යන මේ ගරු සභාව සිතා බලන්නට ඕනේ. පසුග මහමැතිවරණයේදී මැතිවරණ වේදිකාවේ අපි ගිහුවේ මොනවද? ජනාධිපතිට වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න කියලා. එහෙමනම් පාර්ලිමේන්තුව ලැබුණු ජනවරම තුනක් ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව තිබෙනවා. ඒ නිසා විශ්වගෙන ජාතික ආරක්ෂාවට තාවරු කරන රට ආර්ජික ගණන දාන් පරාද කරන්න ඕන. ඒ නිසා කතානායකතුමනි, මේ තත්ත්වය පැහැදිලිව පක්ෂී ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය ගැන කල්පනා කරලා අපි දෙක මේවා සංශෝධනය කරන්නේ සහයෝගය ලබා දෙන්නේ කියලා. බොහොම
ස්තුතියි. රාජිත සේනාත්න ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා ගරුවක් ග්‍රාමාත්‍යතුමාට පස්සේ මට කතා කිරීමට ලැබීම ගැන. අගමැතිතුමා ඉදිරිපත් කර කරුණුවල මම එක කරුණක් කියනවා. මේ බලය පිළිබඳව අපි දන්නවා, මේ බලය ඉතාමත්ම උච්ච අවස්ථාවක තිබුණු කාලේ තමයි 3-2 ආණ්ඩුවක් තිබුණු මැතිනිගේ ආණ්ඩු කාලේ තමයි පළවෙනි ලංකාවේ කැරැල්ල අපි අත්දුටුවේ. ඒක තමයි පළවෙනියෙන්ම අපි නූතන රටේ පළවෙනි කැරැල්ල අපි දැක්කේ 3-2 ආණ්ඩුවක් තිබිලා. ඒ වගේම ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ මේ මහා බලගත් ව්‍යස්ථාව 78 ව්‍යස්ථාව යටතේ තමයි 89 කැරැල්ල දකුණේ සහ උතුරේ කැරැල්ල මේ ඔක්කොම ආරම්භ වුණේ. ඒ නිසා බලය තිබුණයි කියලා මම කවදාකවත් පිළිගන්නේ නැහැ. රටක පාලනය සාධාරණ විදිහට ගෙනියන්න පුළුවන් ඒ කියලා. තියෙන ජනතාවට සේවය කොච්චරද කරන්නේ, ඒකට බලය නෙවෙයි අවශ්‍ය, ප්‍රාර්ථනය අවශ්‍යතාවය. ඒ විදිහටම එතුමා කිව්වා පොලිස්පති ඉවත් කිරීම. පොලිස්පති ඉවත් කරන්නට මේ 19 සංශෝධනයත් මේ 20 සංශෝධනයත් මොනවාක්වත් ඕනේ නැහැ. ඒකට අවශ්‍ය 2002 පොලිස් ආඥා පනත අංක 5 දරන පනතේ තියෙනවා විධිවිධාන ලෑස්ති කළා. කොයි විදිහකට පොලිස්පති වයින් කරා. එතකොට ඒ පොලිස්පති වයින් කරත හැකි ඒකට ව්‍යස්ථාවක් කිසිම දියසකට අපිට අවශ්‍ය නැහැ. අනිත් එක විගණන කොමිසම ගැන මම කතා කරන්නේ නැහැ එතුමා කියපු අදහස් ගැන. මොකද අධිකරණ ඇමතිතුමාම කිව්වා විගණන කොමිසම 19 සංශෝධනයේ තිබෙන විදිහටම ඒක ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක හින්දා අපි ඔක්කොම පිළිගන්නවා විගණන කොමිසමේ අවශ්‍යතාවය වැදගත් තමයි. මම අධිකරණ ඇමතිතුමා ගැන කිව්වේ එකට මම ඉතාමත්ම සතුටු වෙනවා අලි සබ්රි මහත්මයා අධිකරණ ඇමති වීම ගැන. හොඳ නීතිඥවරේ මම ජාතිවාදීන් විදියට අද සමහර ඊනියා දේශප්‍රේමීන් අලි සබ්රි අධිකරණ ඇමති වීම ගැන ඒ පැත්තෙන් බලනවා. මම එතෙන්දී හිටගන්නේ එතුමත් එක්ක. මොකද සිංහල ආණ්ඩුවක් කියලා හදලා ඒ සිංහල ආණ්ඩුවේ අඩුගානේ එහෙම මුස්ලිම්වරයෙකුට එහෙම අවස්ථාවක් ලැබීම ගැන මං සතුටු වෙනවා. ඒ සිංහල ගොඩේ තනියෙන් හරි ඉඳලා මේ කාර්යභාරය. මං එතුමාටත් කියනවා එතුමාගේ එතුමාද ඒ අමාරු ආණ්ඩුවක අධිකරණ ඇමති ධූරය සුළු ජාතිකයෙක් වශයෙන් ඉඳීමින් හිටියත් මගේ අල්ලපු වාසනේ ඉන්න මුස්ලිම් නායකයා අද මේ ලංකාවේ තියෙන උත්තරීතරම සභාවට සහභාගී වීමේ නොහැකියාව මත අද සිටීම ගැනත් එතුමාට ටිකක් කල්පනා කරන්නට කියලා. එතුමත් කිව්වා බලය ගැන. නමුත් මතක තියාගන්න මේ සියලු කිසිම විධායක ජනාධිපති ක්‍රමයක් නැතුව මටත් වඩා හොඳින් අපේ අගමැතිතුමා දන්නවා ඩඩ්ලි ශිරනායක මහත්මයා ආණ්ඩු කරපු කාලේ 65. එතකොට 70 තමුන්නාසේ හිටපු ආණ්ඩුව සමගි පෙරමුණ මැතිනිගේ කාලේ විශාල කීර්තිමත් වැඩකොටසක් කරා. ඒවට ජනාධිපතිකම් තියුන්නේ නැහැ. අග්‍රාමාත්‍යකම. අද ලෝකයේ තියෙන ප්‍රබලම ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? ඊශ්‍රායලයේ. මුළු මැද පෙරදිගත් එක්කම සටන් කරලා ජයග්‍රහණය කරපු ඒ කුඩා රාජ්‍යයේ ඉන්නේ අග්‍රාමාත්‍යවරේ. ලෝකයේ දියුණුම ආර්ථිකයක් තිබෙන රට ජපානයේ ඉන්නේ අග්‍රාමාත්‍යවරේ. ජනාධිපතිවරු නැහැ. ඒ විතරක් නෙවෙයි, අද අපේ අධිකරණ ඇමතිතුමා කියන විදියට 20 සංශෝධනය ඉතා හොඳනම් මේ දියුණු හැම රටකම තියෙන්නේ අපේ රට ක්‍රියාත්මක කරපු 19 සංශෝධනය වැනි ඒ යහපාලන ව්‍යවස්ථාවකින් තමයි ලෝකයේ දියුණු රටවල් ඔක්කොම අද යන්නේ. ඒ රටවල් දියුණුව කරා ගිහිල්ලා තියෙන එවැනි ව්‍යවස්ථාවකින් මිසක් මේ විශ්වයේ තියෙන එක අයෙකුට බලතල ලබා දීමේ ව්‍යවස්ථාවකින් නෙවෙයි කියලා මම එතුමාට කියනවා. දැන් මොකද්ද මේකේ ඉතිහාසය? අපේ රටේ ඉතිහාසය ව්‍යවස්ථා ඉතිහාසය පටන් අරගන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලේ කෝල්බ්‍රුක්ගේ ව්‍යවස්ථාව යටතේ. ඊට පස්සේ ඩොනමෝර් ව්‍යවස්ථාව. ඊට පස්සේ සෝල්බරි ව්‍යවස්ථාව. මේකේ ටිකෙන් ටික අපේ ශ්‍රී ලාංකිකයන්ට බලය ලබා දුන්නත් මේ හැම ව්‍යවස්ථා තුනෙන්ම මේ සුද්ධ ගෙනාපු ව්‍යවස්ථා තුනෙන්ම ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය මොකක්ද? බ්‍රිතාන්‍ය කිරීටයේ බලය මේ රාජ්‍යයන් යටතේ තියාගන්නේ කොහොමද කියන එක. ඒ නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයේ තමයි කෝල්බ්‍රුක්, ඩොනමෝර්, සෝල්බරි තුනෙන්ම මේ වුණේ. දැන් මේක අපිට ඊනියා නිදහසක් ලැබලා දුන්න 48 සෝල්බරි එකෙන් අර කෝල්බ්‍රුක් මේවේකෙන් සහ ඩොනමෝර් එකේ වැඩි බලතල ඔවුන්ට තියාගෙන අඩු බලතල දුන්න අපිට සෝල්බරි ව්‍යවස්ථාවෙන් වැඩි බලතල අපිට දීලා අඩු බලතල ඔවුන්ට තියාගත්තා තියාගෙන දුන්නා. නමුත් 1972 බණ්ඩාරනායක මැතිනිය ජනරජ ව්‍යවස්ථාව ගෙනාවා. ඒ ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරේ පත්තිරිප්පේ මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට පේරාදෙණිය. එදා ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංවිධානයේ නායකයා විදිහට මුළු අන්තර්විශ්වවිද්‍යාල බලමණ්ඩලයේම නායකයා විදිහට මමත් ඒකට සහභාගී වුණා ඒ උත්සවයට. එතකොට එදා ඒ ජනරජ ව්‍යවස්ථාවෙන් මොකද්ද කරේ? අර සුද්දගේ දුණ බලය ගත්තා ලංකාවේ පාලකීන්ට බලය. ඒත් පාලකීන්ගේ බලය තමයි 72 ව්‍යවස්ථාවෙන් නිර්මාණය වුණේ. එහෙම නැතුව ජනතාවගේ බලයක් නෙවෙයි. එකතරා ඊට පස්සේ ආවා ජයවර්ධන ජනාධිපතිතුමා 6-5 බලය. එතුමා මොකද කරේ? එතුමා කරේ පාලකීන්ගේ බලය තමන්ගේ බලය බවට පත් කරගත්තා. ඒක පුද්ගලයෙක්ගේ බලයට පත් කරගන්න. ඒක තමයි විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ. කියලා එතුමා කිව්වා මේකෙන් බැරි මිනිහෙක් ගෑණියෙක් කරන්නත් ගෑණියෙක් මිනිහෙක් කරන්නට විතරයි කියලා. එතකොට එදා ඒකින්ද තමයි එන්නේ පෙරල වෙනම ව්‍යවස්ථාව පිළිබඳ පොතක් ලියුවේ. ඒකේ බොහෝ කරුණවද සත්‍ය බවට මේ හිටපු ජනාධිපතිතුරු ඔප්පු කළා තියෙනවා. එතකොට මේ වෙලාවේදී එතකොට එදා ඒ 78 ව්‍යවස්ථාවේ ඒ බලය එක පුද්ගලයෙකුට කේන්ද්‍රීය කරලා ඒ බලය ලබා ගත්ත 78. ඊට පස්සේ ඒකට ආවා බොහෝ සංශෝධන එන ගමන් වැදගත් සංශෝධන කීපයක්. 13 සංශෝධනය. ඒක මේ රටේ මහා විශාලී යුද තත්ත්වයකට ගිහිල්ලා අවසානයේදී ඇත්තටම කියනවා නම් මේ රටේ ජාතික ප්‍රශ්නේ ඒ වෙලාවේ විසඳ ගන්නට තිබුණ සංශෝධනය තමයි 13 වෙනි සංශෝධනය. අපි විරුද්ධ පක්ෂයේ විජය කුමාරතුංග සහෝදරයත් එක්ක මේ වමේ ව්‍යාපාරයත් එක්ක ඉඳගෙන අපි සහයෝගය දුන්නා රට වෙනුවෙන්. අපි එතෙන්දී ජාතිවාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව ගියේ නැහැ. අපි 13 වෙනි සංශෝධනයේ සහයෝගය දීලා අපිව මරණවයි කියද්දි අපිට අපි බෝම්බ කද්දි බෝම්බ කමින් අපි 13 වෙනි සංශෝධනයේ වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපි හැම රැස්වීමෙන් රැස්වීමටම බෝම්බ ගැහුවා. අපි නමුත් කිසිදු රැස්වීමක් අපි නැවැත්වුවේ නැහැ. ඒ හැම රැස්වීමකදීම අපි බෝම්බ කමින් අපේ මිනිස්සු එක්කෙනා එක්කෙනා මිය යමින් දෙන්න දෙන්න තුන් දෙනා හතර දෙනා මිය යමින් අපි මේ මේකට සහයෝගය දුන්නා ඉදා. ඒක වෙනස් කරේ නැහැ තාමත් අපි ඇවිල්ලා. එදා දේශද්‍රෝහීන් කිව්වට. එහෙම තමයි මේ වියස්සා සංශෝධනයන් ගැන අර්ථකථනය ඒ වගේ එන වෙලාවට කතා කරන්න කට්ටිය. ඊට පස්සේ ආවා 17 වෙනි සංශෝධනය. ඊට පස්සේ ආවා 18 වෙනි සංශෝධනය. ඊට පස්සේ ආවා 19 වෙනි. 17යි 19යි කියන්නේ ඇත්තටම මේ පාලකීන්ගේ බලය ජනතාවට පූජා කිරීමේ සංශෝධන දෙක තමයි 17 සහ 19. 14ත් වඩා ඉදිරියට යමින් 19 ඒ පූජාව පැවැත්වුවා. ඒකේ හරි වැරදි කතා කරන්න පුළුවන් එක්කෙනාට. නමුත් පරමාර්ථයන් මේකයි. 18ෙන් 17 දුන්නේ ඔක්කොම ආපහු අකුල ගත්තා. ඒකට මම සහභාගී වුණා එදා. පසුව මම සමාවිල්ලුවා. කොමියුනිස්ට් පක්ෂයේ වෙනම සම්මේලනයක් කැඳවලා ජාති ඉදිරියේ සමාවිල්ලුවා 18ට සහයෝගය දීම ගැන. අද ඒ අයට නැවත 20 ඇවිල්ලා තියෙනවා. ඒ 18ටත් වඩා එහාට යන. එතකොට මේකෙදි මොකද මේ වියස්සා මේ අද මේ බලය කේන්ද්‍රීය කරන මේකේ තියෙන මම දකින්න භයානකම දේ තමයි ආණ්ඩු ක්‍රම වියස්ථා සභාව ඉවත් කරලා පාර්ලිමේන්තු සභාවක් පිහිටවීම. මේක තමයි මේකේ තියෙන භයානකම එක. අපි ඔක්කොම ප්‍රත්‍යක්ෂන මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් රහත් වෙලා නැහැ. ඒ නිසා අපි ඔක්කොම වැරදි කරනවා. වැරදි විදියට සමාජලට හිතනවා. ඒක තමයි මනුෂ්‍ය ගතිය. ඒ නිසා මේ බලය කෙනෙකුට බල ලබා දීම තුලින් ඒ බලයෙන් එයත් විනාශ වෙනවා රටත් විනාශ වෙනවා. ඒක තමයි අපි අත්දැකලා තියෙන දේ. එතකොට අර කියන කතාවක් ඕනම කෙනෙක්ගේ නියම ස්වභාවය දැනගැනීම සඳහා කළ යුත්තේ ප්ලේටෝ කිව්වා ඔහුට බලය ලබා දෙන්න කියලා. එතකොට තමයි ඔහුගේ නියම ස්වරූපය තියෙන්නේ. බලය වැඩියෙන් ලබා දෙනකොට ඔහුගේ ස්වරූපය වැඩියෙන් එළිදරව් වෙනවා. එතකොට මෙන්න මේ தত্ত্বය මේ වියස්ථා දායක ආණ්ඩු ක්‍රම වියස්ථා සංකල්පේ මේ රටේ ඇති වුණේ කොහමද? මම ඒකේ පොඩ්ඩක් ඉතිහාසික කියන්න. මේක ඉස්සෙල්ලාම ආවේ තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිටවුවා එදා 89 කැරැල්ලට පස්සේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ අපේ විපක්ෂ නායකතුමාගේ පියා. ඒකේ තමයි පළවෙනි වරට නිල නේකරණයක් ඉදිරිපත් වුණේ රාජ්‍ය ආයතන නිර්දේශ පාලනය කරන්නයි කියලා. මේකේ කවුද සභාපති ධූරයේ දැරුවේ? මේ කොමිෂමේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මැතිතුමා. මේකේ ඊට පස්සේ කවුද ඉන්නේ? මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. ඔබතුමා තමයි මේ සංකල්පය ලංකාවට ගේන්න මුලින්ම ඉදිරිපත් කරපු එක්කෙනා. මේ ආණ්ඩු ක්‍රම වියස්ථා සභාව ඔක්කොම මම පෙන්වන්නම් තවදුරටත්. අනිත් එකෙනා ආර්.අයි.ටී. අලස් මහත්මයා. එතුමාගේ පුතා ඉන්නවා ටිරාන් අලස් මැතිතුමා. මේ ගරු සභාවේ. එතුමාගේ පියා තමයි මේවට එදා මුල් මේවට මුල පිරවපු කට්ටිය. මෙතනින් තමයි මේ 1990 තමයි පළවෙනිම සංකල්පය මේ රටේ ඇති වුණේ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ගැන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ යටතේ මේ කතා කරපු එකේ. මේක හිටිය ආචාර්ය රදිකා කුමාරස්වාමි, මොහමඩ් අලි, මොනිකා රුවන්පතිරණ, ශවීන්ද්‍ර ෆර්නෑන්ඩෝ, ලාල් කුරුකුළු සූර්ය මේ කමිටි හිටියේ. එතකොට මේකේ ඇත්තටම මොකද්ද මේකේ කිව්වේ? මේ කොමිෂන් සභාවන්ට සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිගේ බලය සීමා කරා. සීමා කරන්න යෝජනා කරා. ඒ සඳහා නාම යෝජනා කොමිෂන් සභාවක් කියලා එකක් පත් කරන්නයි කියලා කිව්වා. මේක තමයි මේකේ නිර්දේශය. එතකොට ඒ නිර්දේශය ඒ විදිහට නිර්දේශ කරා. ඊට පස්සේ මේ අනිත් එක මේ කොමිෂන් සභාවේ ක්‍රියාමාර්ග වශයෙන් මොනවද මේ කමිටුව යෝජනා කරේ? වැදගත් බඳවා ගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු, සේවෙන් පහ කිරීම පිළිබඳ කටයුතු කිරීම. කොමිෂන් සභා සමාජිකත්වයට සුදුසු පුද්ගලයන් ජනාධිපතිට නිර්දේශ කිරීම. එවැනි කොමිෂන් සභා 9ක ලයිස්තුවක් මේගොල්ලෝ ඉදිරිපත් කරා. මෙතනින් තමයි මේ සංකල්පය ආරම්භ වුණේ. ඊට පස්සේ මේ සංකල්පය ඉදිරියට ගෙනිච්ච පොදුජන එක්සත් පෙරමුණේ 1993 ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන එළිදරව් කළා. 94 මැතිවරණයට. ඒකේ කිව්වා ආණ්ඩුවේ බලය හිතුවක්කාරව පාවිච්චි කිරීම වැළැක්වීමේ ශක්තිමත් සංවර්ණ සහ තුලන ක්‍රමයකින් තොරව පුද්ගලික නිදහස තහවුරු කළ නොහැක කිව්වා. මේ මැතිවරණ ප්‍රකාශනයටත් මං හිතන්නේ ජීඑල්පී මහාචාර්ය ජීඑල්පී රිස් මහත්මයා මේකට සහභාගී වුණා. එතුමා. එතකොට ඒ ජනාධිපතිවරණයේදී මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කිව්වා. මාස 6ක් ඇතුළත මේ රජයේ ප්‍රමුඛතා සහ හදිසි කාර්යභාරයක් ලෙස සලකා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා මාස 6ක කල් දීලා එදා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නිහාල් ගලප්පති මහත්මයා ජනාධිපතිරෙන් ඉල්ලා සුණා ඒ පොරොන්දුව මත. එතකොට ඊට පස්සේ තියෙන්නේ කොහෙද? රජයේ බලය බෙදා හැරීමේ යෝජනාවලිය 1995 ඔබතුමාලාගේ ආණ්ඩුව එදා ජනාවා. මේ යෝජනාවලියටත් මහාචාර්ය ජීඑල් පිරිස් මහත්මයා සහභාගී වුණා. එතකොට ඒකේ තියෙන්නේ මොකද්ද? රාජ්‍ය ආයතන ඒකෙත් කියනවා නිර්දේශ පාලනය කිරීම පිළිබඳ මේ දෙවනි නිල ලේඛනය. මේ දෙවනි ලේඛනය. නිල ලේඛනය දෙවනි ලේඛනය. ඒක රාජ්‍ය සේවය යටතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා පළාත් මහා ඇමති සමග සාකච්ඡා කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කළ යුතුයි කියලා මේක යෝජනා කරනවා. මොකද බලය බෙදා හැරීමත් එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව යන ආයතන පිළිබඳ පළවෙනි නිල සඳහන මෙන්න මේ පැකේජය කියන එකේ තමයි. මේ පැකේජයක නිර්මාතෘවරයෙක් තමයි මහාචාර්ය ජීඑල්පී රිස්මත්තුමා. ඊට පස්සේ කොහෙන්ම දෙන්නේ? 1997 රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ගෙනාවා. ඒ යෝජනාවලිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ප්‍රතිපාදන දැම්මේ. ඒකටත් මෙතුමා හිටියා ජීඑල් මහාචාර්ය ජීඑල්පී. මේකේ මේ දිගින් දිගටම මේ ව්‍යවස්ථා දායක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කිරීම සඳහා නිර්මාතෘවරයෙක් වශයෙන් ඔහු දිගටම ඉතිහාසය ක්‍රියා කරා. මම එතුමාට ඒ ගෞරවය පුද කරනවා. මේ අදහස අපිට දුන්නට එතුමා පිළිගත්තේ නැතුණාට. එතකොට මේකේ එතුමාලා ඉදිරිපත් කළ කතානායක අගමැති විපක්ෂ නායක ප්‍රධාන අමාත්‍ය සම්මේලනයේ සභාපති සහ සෑම ජනවර්ගයක් නියෝජනය වන මන්ත්‍රීවරු 7 දෙනෙකුත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා අධිකරණ විනිශ්චයවරු දෙන්නේ මේ සභාවට. මේකේ යෝජනා කරන පළවෙනි වට ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, මේ ඔක්කොම ස්වාධීන කොමිෂන් සභාව විය යුතුයි කියලා. ඒ විදිහටම නීතිපති, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, ඔම්බුඩ්ස්මාන්, විගණකාධිපති මෙන්න මේවා ජනාධිපති නිර්දේශවලට අනුමැතිය ලබා දෙන්නේ අර ව්‍යස්තදායක සභාවේ. ඊට පස්සේ 1997 ඓතිහාසික සිදුවීමක් වුණා. එක්සත් ජාතික පක්ෂය 78 ව්‍යස්තාව ගෙනාපු එක්සත් ජාතික පක්ෂය තමන්ගේ 43 වැනි වාර්ෂික සම්මේලනය 1997 මේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා කියලා එතුමන්ලා මේව කරගත්තා, පාස් කරගත්තා. ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන පොලිස් කොමිසමක්, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් පිහිටීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු කළ යුතුයි කියන යෝජනාව මල් කළා. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමේ සමහරක් බලතල කප්පාදු කිරීමට පළවෙනි වට එක්සත් ජාතික පක්ෂයත් 1997 ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ 1998 නිදහස සාධාරණ මැතිවරණයක් සහ ප්‍රධාන ආයතන නිර්දේශපාලනය කිරීම සඳහා වූ පුරවැසි උපදේශන කමිටු වාර්තාව නිකුත් වුණා. ඒක නිකුත් වුණා. ඒකේ හිටියා විද්වතුන් 18 දෙනෙක්. ඒකේ ප්‍රධාන අපේ හිටපු විගණකාධිපති මායාදුන්න මහත්මයලා, එතකොට ඔස්වල් පර්ත් පියතුමා, ඒ වගේම මොනිකා රුවන්පතිරණ වැනි කලාවේදීන් ඇතුළු කේජ්ජේ විදේදාස, බ්‍රැඩ්මන් වීරකෝන්, ඔස්ට්‍රින් රොයන්ඩ් වගේ ලංකාව හිටිය කීර්තිමත් පරිපාලනකයින් මේ ඔක්කොම. ඒකේ වාර්තාවේ 8 වැනි ඡේදයේ කිව්ව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයක්. එයටතේ ජාතික රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මෙන්න මේ යෝජනා ගෙනාවා. මේවා මේ දවසින් දෙකෙන් ආපු ඒවා නෙවෙයි 19 කියන්නේ. නැතුව රනිල් වික්‍රමසිංහට බලේ ඉන්න ආපු ඒවා නෙවෙයි මේක. මේක ඓතිහාසික කරුණක්. ඉතිහාසය පුරා අපේ සියලු පක්ෂ එක්කහු වෙලා ඉල්ලපු දෙයක් තමයි 19 වැනි ව්‍යවස්ථාව අන්තිමට අපිට හැකි පමණින් ඉදිරිපත් කරේ එක එක්කෙනාගේ සංශෝධනත් එක්ක. ඊට පස්සේ ආව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 2000. ඒක නිර්මාතෘවරයා මහාචාර්ය ජීඑල් පිරිස්. එතකොට ඒක 110 වැනි ව්‍යවස්ථාවේ තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවක් ගැන. 216 වැනි ව්‍යවස්ථාවේ තියෙනවා ධාතික පොලිස් කොමිසම සහ පළාත් කොමිෂන් සභාවක්. 14 වැනි පරිච්ඡේදයේ තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කොහොමද නිරූපණය වෙන්නේ. උපජනාධිපතිවරු දෙන්නෙක්
අගමැති විපක්ෂනායක කතානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය ප්‍රධාන අමාත්‍ය සම්මේලනයේ සභාපතිවරු සහ අගවිනිසුරු විසින් නම් කරන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන් තුන්දෙනෙක් ඉතා හොඳ ප්‍රබල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් එදා යෝජනා කරා. 2001 ජනවාරිවල මේ ගමෙන් මේ විදිහට යමින් විද්වත් උත්තිකයන්ගේ සම්මේලනය එවත් OPA එක මම අවුරුදු 8ක් ඒක විදායක සභිකයක් විදා හිටියා. මහාචාර්ය GL පිරිස් මැතිතුමා හිටියා. අපි තුන්දෙනා ඉඳලා තියෙන්නේ ඕකේ. අනිත් එක්කෙනා රාජනීති ජනාධිපති නීතිඥ චොක්සි. අපි තුන්දෙනා ඕකේ විදායක සභාවේ හිටියේ. එතකොට ඒකේ යෝජනාව මොනවද? විද්වත් වෘත්තිකයන්ගේ සම්මේලනය. එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළවෙනි එක. සමාජිකයන් මන්ත්‍රීවරුන්ට අමතරව 7ක් සමාජික මන්ත්‍රීවරුන්. කොමිෂන් සභා සමාජික නම් ජනපතිට නිර්දේශ කළා. ජනපති නිර්දේශ මේ ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරන්න ඕනේ කියලා. මේ අනුව තමයි එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ තමුන්නාසේලාගේ ජනතා විමුක්ති පෙරමුණේ ගිවිසුම ගැහුවේ 2001. ඒ ජයක එදා 2001 සැප්තැම්බර් මාසේ මේ ගිවිසුම අත්සන් කරා තමුන්නාසේලා. ඒ ගිවිසුම අත්සන් කරපුවාම අන්න ඒකේ තමයි 17 වෙනි සංශෝධනය ඔක්තෝබර් වලට කලින් සම්මත විය යුතුයි කියලා ඒක කිව්වා. දෙවැනි එක ඒකට ඉදිරිපත් කරේ අර OPA එකේ විද්වත් උත්තුකයන්ගේ සම්මේලනයේ කෙටුම්පත ඉදිරිපත් කරේ. එතකොට මෙන්න මේකටත් මාචාර්ය GL පිරිස් මැතිතුමා සහභාගී වුණා UPF එක පැත්තේ. ඊට පස්සේ එනවා 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001. මේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒකට කවුරුවක්වත් විරුද්ධුන්නේ නැහැ. කවුරුවක්වත් විරුද්ධුන්නේ නැහැ. අපි සියලුම දෙනාම සහාය දුන්නා. අපි හැම පක්ෂවලම ඉඳගෙන. ඒකට විමල් වීරවංශ මැතිතුමා බොහොම ඉදිරියෙන් ඉඳගෙන අපිත් එක්ක සාකච්ඡා කරා. එදා විරුද්ධ පක්ෂයට බෝ අපිත් එක්ක. එතකොට අපි පක්ෂ බලන්නේ නැතුව ඒකට සහාය දුන්නා. ඒ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ප්‍රථම වර්ෂ නීතිගත වුණ 17 වෙනි සංශෝධනයෙන් මේ 1990 ඉඳලා ඉල්ලපු එක අන්තිමට නීතිගත කරන්න ගිය අවුරුදු 11ක් මතක තියාගන්න. හොඳ දේවල් කරන්න මේ රටේ ඉතාමත්ම අමාරුයි. නරක දේවල් වලට බොහොම ඉක්මනින් ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒක පළවෙනි වර්ෂ ඒකේ සිටියේ මන්ත්‍රීවරු 3ක් සහ 7 දෙනෙක් අනිකුත් ස්වාධීන සාමාජිකයන්. ඒකේ කාර්යභාරයන්ට දුන කොමිෂන් සභා සමාජිකයන් ජනාධිපතිට නිර්දේශන කරන අග්‍ර මිනිස්කාර ඉහළ අධිකරණ විනිසුරුවරු නීතිපති ජනාධිපති නිර්දේශයන් අනුමත කිරීම. ජාතික පොලිස් කොමිසම මැතිවරණ පොලිස් කොමිසම අලුතෙන් ඒවා ස්ථාපිත කරා. මේ විදිහට මෙතනින් ඇවිල්ලා මේ ක්‍රමේ 18 මගින් මේවා පාර්ලිමේන්තු සභාව ගෙනල්ලා අනිත් පැත්තට හැරෙව්වා. හැරෙව්වා මෙදා ඔක්කොම අපේ වාමාංශික මන්ත්‍රීවරු අපි ඔක්කොම පසුකලෙක අපි සමාවෙල්ලුවා අපේ අතින් වුණ විශාල දේශපාලන වැරද්දක් කියලා අපි ඒක අදත් කියනවා. ඊට පස්සේ ආවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015. මේ 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආවෙත් මේ ආණ්ඩුව ඇතුළේ නෙවෙයි. ඒක අපේ පොරොන්දුවක්. ඒක අපේ මැතිවරණ ප්‍රකාශනයේ 2015 තියුණා. අපි හිටියේ ආණ්ඩුවෙන් එළියට බැහැලා අපි ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ මිනිසුන්ගේ අයිතිය, මේ රටේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන්. ඒ සඳහා තමයි අපි සියලු තනතුරු වලින් ඉල්ලාස් වෙලා එළියට බැස්සේ ජීවිතය මරණය අතර සටනකට. නමුත් අපි ඇවිල්ලා ඒකෙදි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුණා අන්න නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඒක ඇවිල්ලා ඒකේ කාර්යයන් විදිහට තමුන්නාසල ඔක්කොම දන්න කොමිෂන් සභා වලට නිර්දේශ ඉදිරිපත් කරන ඒ වගේම ජනාධිපති නිර්දේශ, ඒ කියන්නේ අග විනිසුරු ඉහළ අධිකරණ විනිසුරු නීතිපති පොලිස්පති ඔක්කොම නිර්දේශ කරාම එතනින් තමයි මේව කරන්නේ. පොලිස්පතිතුමාව පත්කරේ කොමිෂන් සභාව නෙවෙයි, ව්‍යවස්ථාදායක සභාව නෙවෙයි. ඒක පත්කරේ නම ඉදිරිපත් කරේ ජනාධිපති. එතකොට මේකෙදි අලුතෙන් ජාතික ප්‍රසම්පාදක කොමිෂන් සභාවයි ජාතික විගණන සේවා කොමිෂන් සභාව කියන අලුත් කොමිෂන් සභා දෙක 19 වෙනි සංශෝධනයෙන් ආවා. ඉතිරි කොමිෂන් සභා සියල්ලකම බලතල වැඩි කරා. වැඩි කළා. මේකෙදි තමයි දැන් මෙතන ඉඳලා 2020 තමුන්නාස්සලා මේ අලුත් කොමිෂන් සභා පනත ගේන්නේ. ඒ නිසා මේකේ කරන්නේ බලතල රහිත පාර්ලිමේන්තු සභාවක්. ඒකට පුළුවන් නිර්දේශ කරන්න විතරයි. ඒ නිර්දේශය පිළිගත්තේ නැතුනොත් ඒකට කළ හැකි දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි විගණන කොමිෂම දැන් කිව්වා එතුමා අහෝසි කරන්න නැහැ කියලා. බොහොම හොඳයි. ප්‍රසම්පාදන කොමිෂමත් අහෝසි වෙනවා. ඉතිරි කොමිෂන් සභාවල ඔක්කොම බලතල අඩු වෙනවා. මොකද ඒ සියලුම කොමිෂන් සභාවල සමාජිකයන් පත් කරන්න තනින් අභිමතාර්ථය එනවා ජනාධිපතිවරයාට. එතකොට
ඇබ්ලිඩිජේ සේනරත් ඇමතුමා
රාජ්‍ය සේනරත් ඇමතුමා කියන පොලිස්පතිතුමා පත් කළේ මේ ව්‍යවස්ථාදාය මණ්ඩලේ නෙවෙයි කියලා. ඒක වැරදි. මොකද මමත් ඒ වෙලාවේ සභාපතිවරේ එතුමාගේ නම ඉදිරිපත් වුණාම මම විරුද්ධ වුණා. මම විරුද්ධ වෙලා කරුණ ඉදිරිපත් කළාම ඒ වෙලාවේ ව්‍යවස්ථාදායක සභාව තීන්දුව කළා ඡන්දයක් ගන්න. ඒ ඡන්ද ගැනීමේදී මගේ ඡන්ද විතරයිකට විරුද්ධ වුණේ. අනිත් සියලු දෙනාම ඡන්ද දුන්න ඔහුට පක්ෂව මං හිතනවා විජේදාස රාජපක්ෂ ඇමතුමා විතරක් ඡන්ද නොදී හිටියා. ඒ වගේම තවත් කවුරු හරි ඡන්ද දෙකක් දාලා ඡන්ද අවලම් කරලා තිබුණා. ඒ විදිහට තමයි එතුමා පත් කළේ ව්‍යවස්ථාදායක සභාවේ.
තමුන්නාතර තේරෙන්නේ නැහැ මම කිව්වේ නම ඉදිරිපත් කරේ ජනාධිපති.
බොහොම ස්තුතියි.
ඔව්. එතකොට මේකෙදි විගණාකාධිපති ඇතුළු ඒ මූල්‍යපා. තවදුරටත් මේවයි ඇත්තටම අද ජනාධිපති බලය අද වැඩි කරනවා. වැඩි කළා මේ 1900 90 ඉඳලා මේ ඉදිරිපත් කරගෙන ගෙන ආපු ඒ වැඩපිළිවෙල ආපහු අනිත් පැත්තට හැරවෙනවා. මම එකක් කියන්න ඔබතුමාට. රටක ප්‍රජාතන්ත්‍රවාදය තමයි මිනිසුන්ගේ නිදහස දිනා ගන්නා වූ මූලිකම අවිය. ප්‍රජාතන්ත්‍රවාදය තුලින් තමයි රටක මිනිසාගේ නිදහස නිර්මාණය වෙන්නේ. මේක නිර්මාණය වෙන්නට රටක තියෙනවා මූලිකම ස්තම්භ තුනක් පිටවලා. මේ රට ගෙනියන්නට විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය. මේ තුනේ බල තුලනය හරහා තමයි මේ නිදහස් රාජ්‍යයක් ඉදිරියට යන්නේ. මේ තියෙන කුළුණු තුන ඒකේ දෙකක්ම කොට කරලා එක කුළුණක් විතරක් උස්සලා තිව්වොත් කවදාකවත් ඒක උඩ මේ සමබලිත, සමතුලිත, සමබර ගමනක් ඉස්සරහට යන්නේ නැහැ. මේක හරි ලිග්ගල් ගෙඩි තුන වගේ තමයි. ඒක උඩ තියලා රටක් ඉදිරියට හදනවා නම් ඒ රටේ කියන වෑංජනේ හදනවා නම් ඒකේ ලිග්ගල් තුන තුනටම තියෙන්න ඕනේ එක හා සමානව තියෙන්න ඕනේ. ඒ බලය විසිරලා තියෙන්න ඕනේ. ඒක තමයි නූතන යුගයේ තියෙන ප්‍රාර්ථනයක්. මේක තමයි දියුණු ලෝකයේ හැම රටකම තිබෙන ආණ්ඩු ක්‍රමයේ ව්‍යස්තාව ගිහිලා බලන්න. නෝර්ඩික් රාජ්‍යයන් තමයි අද රටවල් වල තියෙන ඉතාමත්ම ස්ථාවර ආණ්ඩු තියෙන්නේ. කිසිම සමාජ කැළඹීම් නැති
ඉතාමත්ම අවසානයි.
ඉවර කරනවා ගරු කතානාගේ. එතකොට ඒ සියලුම රාජ්‍යයන් වල ගිහිලා බලන්න තියෙන මේ යහපාලන මෙන්න මේ අපි බලාපොරොත්තු වෙන අපි මෙතෙක්වල් දුක් විඳ මෙන්න මේ අපි ගෙනාපු ඒ වැඩපිළිවෙල. ඒකේ දුර්වලකම් තියෙන්න පුළුවන්. තමුන්නාස්සලා මැතිවරණයේදී පොරොන්දු වුණේ මේ රටේ ජනතාවට ඒකේ තියෙන දුර්වලතා ඒව මගහරමින් ඉස්සරහට ගෙනියනවා කියලා. එහෙම නැතුව ඒක ආපහු රිවර්ස් ගිවර් එකේ ආපහු යන්න තමුන්නාසල පොරොන්දු දෙලිලා නැහැ. ඒතර මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන 19 අඩුපාඩුකම් පළා තමයි අනිත් පැත්තට දුන්නේ. ඒකින්ද තමයි 2015 අපිට ඡන්දය දුන්න බොහෝ ලක්ෂ දසලක්ෂ ගණක් මිනිස්සු තමුන්නාසලට නැවත දුන්නේ. අපේ අඩුපාඩුත් හදලා ඊටත් වඩා හොඳ ආණ්ඩුවක් 2020දී නිර්මාණය වෙනවයි කියන ප්‍රාර්ථනය උඩ තමයි 2019 වෙනවයි කියලා තමයි තමුන්නාසලට වෙන්නේ. නෑ එහෙම නැතුව 2015 ආණ්ඩුව පරද්දලා ඊට පස්සේ යන අර අඳුරු යුගයකට ගමන් කරන ආණ්ඩුවක් සඳහා නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. තමුන්නාසල ඕන තරම් මේව කළා තර්ක විතර්ක කරන්න. ඔවැනි තර්ක විකර්ත අවුරුදු 26ක් තිස්සේ මේ ගරු සභාවේ අපි අහගෙන ඉඳලා තියෙනවා. ඒ විතර්ත තර්ක විකරපු කට්ටිය බොහෝ අය අද නෑ මෙතන. අපි ඉතාමත්ම සුළු පිරිසක් ඉන්නේ. මටත් වඩා අපේ වාසුදේව නානායක්කාර මැතිතුමාට තියෙනවා මේක. මෙතන හිටපු අගමැතිතුමාට තියෙන මේ දිනේෂ් කුණාරදෙන මැතිතුමාට තියෙනවා. එතකොට මේ සියලු තර්ක විතර්ක වලින් මේ ගරු සභාවල් ඉදිරියට යන්නේ නෑ. මේ ගරු සභාව අපි මේවන්න ඕනේ අපේ රට ඉදිරියට ගෙනියන්නට. අන්න ඒ සඳහා තමුන්නාසලා ගෙන එනවා නම් ඕනම දෙයක් අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපි විපක්ෂයේ සත්භාවයෙන් අපි දෙනවා. මතක තියාගන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවුරුදු 5ක් නඩු 5ක් මං කිව්වා එතුමියට විරුද්ධව. මගේ ජීවිතේ බේරගන්න. ඒවා කියද්දි ජාතික ප්‍රශ්නයට විසඳුම ගේන වෙලාවේ මම විපක්ෂයේ ප්‍රධානම විවේචකයා. ප්‍රධානෙම වැඩියෙන්ම කෑ ගහපු මිනිසයා. නමුත් මම කිව්වා ජාතික ප්‍රශ්නේ විසඳින්න ඒ ද්‍රවිඩ ප්‍රශ්නේ විසඳීමට දෙමළ ජනතාවගේ අයිතීන් සාධාරණ අයිතීන් ලබා දීමට යම් විසඳුමක් ඔබතුමිය ගේනවා නම් හෙට මම වැලිකඩ හිරගෙදර දිහා බලාගෙනත් අද මගේ අත් දෙකම උස්සනවා. මොකද ඒක තමයි ජීවිත කාලයේ මූලිකම පරමාර්ථය, ප්‍රාර්ථනය. ඒ නිසා අපි මොනවා කරත් මතක තියාගන්න ඕනේ ඒකේ අවසාන ඉලක්කය විය යුත්තේ මේ රටේ ප්‍රවර්ධනය සඳහා පමණයි. අපේ නම් අනාගතයේදී ලියවෙන්නේ අපි කොතෙක් දුරට ඒ සඳහා අපි ආව ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක විතරයි. වෙන කිසිම මේ තර්කයක් ඉතිහාසගත වෙන්නේ
නැහැ මතකයි.
ඒ නිසා මම ඉල්ලනවා සියලුම දෙනාට තමන්ගේ හෘද සාක්ෂිය අනුව මේ සඳහා කතිකාවතක් කරලා දැන්ගෝ මේ අද දවසේ පැය 24කට හෝ එක්කව් වෙලා අපි අතර යම් මතයක් අරගෙන හරි දෙයක් කරලා ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාව සහභාගී කරගෙන කියලා. බොහොම ස්තුතියි.
ගරු දිනේෂ් ගුණවද නමතුම.
ගරු කථානායකතුමනි, අපේ රට ඉදිරියට ගෙන යාම සඳහා අපට දායාද කර තිබෙන අවුල් සහගත ජාතික විවසනයෙන් රට ගොඩනැගීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට පසුගිය නොවැම්බර් මාසේ 8.9 ලක්ෂයක ජනතාවගේ අතිමහත් ජනවරමක් ලැබීම අපේ රටේ ආරක්ෂාවේ ප්‍රගතියට දැවැන්ත ජයග්‍රහණයක් බවට ජනතාව ලබා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමාගේ පසුගිය කාල පරිච්ඡේදයේ ක්‍රියාදහමයත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී යළිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අනිත් දේශපාලන පක්ෂ ගණනාවකට 3-2 බලයක් හිමිවෙන මහා ජයග්‍රහණයකට රට ජනතාව චීන්දු කරා. ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ මහිමය තේරුම් ගැනීමට මහජනයාගේ හැඟීම හා ජනතා තීන්දුවේ බලයේ ගැඹුරු බව අවබෝධ කරගත යුතුයි. මෙවැනි මහා ජනවරමක් ලබාදීමට පුළුවන් වීම නිසා අපි අද ඒ ජනවරම ලබා දුන්නු ජනතාවට දුන් ප්‍රතිඥාව ඉදිරියට ගෙන යාමට 20 වැනි සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන්න සිද්ධ වුණු බව ගරු අග්‍රාමාත්‍යතුමා ඉතා පැහැදිලිව සඳහන් කර ඒ වාගේම එම සංශෝධනය ගෙනීමට පෙරාතුව අපි ගරු අධිකරණ ඇමතිතුමා ඒ සංශෝධනයට භාජනය වෙන කරුණු රාශියක් සඳහන් කරා. පරංගෙන් අපේ රටට ඇවිල්ලා 150ක් පමණ අපේ රටේ තිබුණු ස්වාධීන අපිටම උරුම වෙච්චි ක්‍රියා දහමේ යටපත් කරලා බලහත්කාරයෙන් බොහෝ දේ තැන්පත් කරා. ඒ බලහත්කාරකම ක්‍රියාත්මක කිරීමට මුර්ගව කටයුතු කළ බව අපේ ඉතිහාසය සටහන් කොට තිබෙනවා අපි කවුරුත් දන්නවා. ඒ වගේම ලන්දේසි සමයේ තවත් අපේ පාලන තන්ත්‍රයන්ට එකතු කරපු දරුණු ක්‍රියාමාර්ග රාශියක් තිබුණා. සුදු ආණ්ඩුවට එරෙහිව අපේ ජාතික වීරවරයන් ගෙනගේ අරගලේ සුදු ආණ්ඩුවට යන්නට සිද්ධ වුණා. නමුත් සුදු ආණ්ඩුව ගියාට සුදු ආණ්ඩුවේ කොල්බුරු ප්‍රතිසංස්කරණ, ඒ වගේම ඩෝනමෝර් ප්‍රතිසංස්කරණ, සෝල්බරි ප්‍රතිසංස්කරණ වලින් පාලන තන්ත්‍රයක් ලැබුණට සුක්කානම තිබුණේ ඒ ඔවුන්ගේම රටේ ධනය හසුරවා පාලනය කිරීමේ සුක්කානමට බද්ධ කරලා. 72 ව්‍යවස්ථාවෙන් පමණයි සුදු ආණ්ඩුවකින් නිදහස් වුණු ප්‍රකාශනයට ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනියට පළවෙනි ව්‍යවස්ථාව ගේන්න පුළුවන් වුණේ. එතකන් පාර්ලිමේන්තුවත් රටේ සමදෙනත් දිවුරුන් දුන්නේ රජිනගේ නාමෙන්. මහරජිනගේ නාමයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රමේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරපු ජනතා ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරලා දමා යුද්ධ ආණ්ඩුවක් පිටවන්න 62 කුමන්ත්‍රණය කරපු එක නිදහස් කරන්න කෙරේ එංගලන්තේ පිරිවි කවුන්සිලය. අපි මේ සිද්ධි දන්නවා. නමුත් අපේ නිසා 72 ආරම්භ වෙච්චි ජනරජ ව්‍යවස්ථාවේ ඉදිරි ගමන ඊට පස්සේ 77 අපි දන්නවා ජයජාවදන මැතිතුමා බලයට පැමිණ ඒ 6-5 බලය 72 ව්‍යවස්ථාව අහෝසිකට විධායක ජනපති ක්‍රමය මූලධර්මය කරගත් ව්‍යවස්ථාවක් ඇති කරා. මා කියන්න හදන්නේ මේ ව්‍යවස්ථාව අස්ථාවරයි. මොන තරම් අපි තර්ක කරත් මේ ව්‍යවස්ථාව පැච් දාන ව්‍යවස්ථාවක් මිසක් මේ රට සංසුන් කළ හැකි ව්‍යවස්ථාවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සංසුන් කළ හැකි ව්‍යවස්ථාවක් නොවන නිසා තමයි ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපි සියල්ල අලුත් ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා වූ ජනවරමට යන ගමනේ අතරතුර ඇති කළ යුතු මේ වෙනස්කම සඳහා 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්න. අපේ රටේ අපි පසු කරලා තිබෙන ගරු කථානායකතුමනි, අපි පසු කරලා තිබෙන කාල පරිච්ඡේදය බලනකොට 1978 සිට පළවෙනි සංශෝධනය ගෙනව 78 11 මාසේ දෙවැනි සංශෝධනය ගෙනව අර්ථයක් නැතුව මේව හදිසිය ගෙනාවේ 3 වැනි සංශෝධනය ගෙනව ආණ්ඩු ක්‍රමයේ තිබුණ නැති ජනාධිපතිවරණයක් හදිසිය තියන්න අවුරුදු 4කට පස්සේ කාගේ යහපත සඳහාද? තමන්ගේ දේශපාලන යහපත සඳහා. ඊට පස්සේ 1983 ජනමත විචාරණය කියලා එකක් ගෙනාවා. මේ ආණ්ඩු ක්‍රම සංශෝධනයක කුමක් සඳහාද? ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණය කල් දැමීම සඳහා. ඒ වගේම මේ ආකාරයේ අපි ගමන් කරමින් අවසානයේදී අපි ඔබ දන්නවා අපේ රටේ බරපතල වෙනස්කම් ඇති කරන පාලන තන්ත්‍රයන් ගෙනීම සඳහා ගමන් කරපු ක්‍රියාමාර්ග නිසා අද වෙනකොට අපි 19ට ඇවිල්ලා ඉන්නේ. මේ සෑම හදිසි ක්‍රියාමාර්ගයකටම අවතීර්ණය වුණු ප්‍රධාන කාරණය දේශපාලන බලයේ රැඳීම සඳහා පවත්වාගෙන යාමටයි. අගමැතිතුමා දිමු ජයරත්න හිටපු ජනාධිපතිතුමා පත් වෙනකොට 2015 අගමැති දිමු ජයරත්න ඔව් අගමැතිකම ඉන්දෙදිම ලියුමක් කැවලා අස්කල්ල දැම්ම පාර්ලිමේන්තුවේ සුළුතරයක් ඇති කණ්ඩායමක් එකතු වෙලා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරා ජනාධිපති බලය පාවිච්චි කළා. ප්‍රජාතන්ත්‍රවාදීද ජනමතය අනුවද ඒ ඇති කරපු ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ඉතා පැහැදිලි අන්තර්කාලීන කෙටිකාලීන ඉලක්කයට ගමන් කරන්න අලුත් ව්‍යවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුට සහයෝගය දුන්න අයට අපේ රටේ ඒකීය රාජ්‍ය අහෝසි කරන්න, අපේ රටේ සම්බුද්ධ ශාසනයට හිමි අයිති අහෝසි කරන්න, අලුත් ආණ්ඩු ක්‍රමයක් හදන්නට අතරතුර පාලන තන්ත්‍රය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 19 පීටවා ගත්තේ. එදා රාත්‍රියේ සංශෝධන 18ක් මට ඉදිරිපත් කරන්න ලැබුණා. අපි කිව්වා මේක අවුලක් වෙනවා, පාලන තන්ත්‍රය එකතන මැරෙන පාලන තන්ත්‍රයක් වෙනවා. ඒක තමයි උනේ. ජනාධිපති අද හිටපු ජනාධිපතිතුමා කියනවා මට ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අගමැතිතුමා කියනවා මට රට ආරක්ෂා කරන්න ආණ්ඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මීට වඩා සාක්කයක් මොකක්ද මේ 19 හොඳ ගැන කතා කරන අය මොනවද මේ කතා කරන්නේ? රටක් ආරක්ෂා කරන්න බැරි නම් පළවෙනි රාජ්‍ය පාලනයේ කර්තව්‍ය රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙනියන්න බැරි නම් ඒ පාලන ක්‍රමේ ඇති කරගත් අය වග කියන්නට ඕනේ. අද මේ නිවැරදි කරන ක්‍රියාදාමයකට තමයි මේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ. එහි අපත් හවුල් වෙච්චි තොරතුරු තාක්ෂණ පනත ආරම්භයම ගෙනාවේ අපේ කාලේ. ඒ අපි ආරක්ෂා කරලා තිබෙනවා. ඒ වගේම විවිධ ජාතික ජනතා බලවේගයන්ගේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විගණන පනත ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්න, අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම නවත්වන්න, ඒ වගේම ජනාධිපතිතුමාට තිබුණු බලතල ප්‍රමාණයක් අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන ලද තීන්දුව සියල්ල මේ ආණ්ඩු ක්‍රම වගන්ති යටතේ ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ මේ 20 වැනි සංශෝධනයේ සම්මත කිරීමෙන් පුළුවන්කම ඇති වෙනවා. අපි කිසිම දෙයක් අලුතෙන් ගනල නෑ කර කතා නැකතුමනි. මේ හානිකර විපත්තිදායක දේශයට විනාශයක් ගෙන දී තිබෙන බව අගමැතිතුමත් සඳහන් කරා. පාස්කු දිනේ වෙච්චි විනාශයෙන් පස්සේ කිසි කෙනෙක්ට නැගිටලා කියන්න බෑ පොලිස්පති අස්කරන්න පුළුවන් කියලා. අපි දැක්ක පොලිස්පතිවරුන් හිටිය අස්කරා ගියා. ඔබතුමා දන්නවා 1962 කුමන්ත්‍රණයේදී පොලිස්පතිව ගෙදර ආවු අගමැතිතුමිය අලුත් පොලිස්පති කෙනෙක් පත් කරා. එදා තිබුණු බලතල නිසා ඒ ඔක්කම අහුරලා දාලා කොන්ස්ටිටියුෂන් කවුන්සිල් කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් බාහිර රටේ තෝරාගත්ත පිරිසක් පත් කරගෙන පළමු වරට පාර්ලිමේන්තු බලය හිසගසා දාන ක්‍රියාදාමයක් ආරම්භ කරා. මේට අපි විරුද්ධ වුණා. අපි එදා සංශෝධන ගෙනවා. මේ කර්තව්‍ය කරන්න එපා. මේ තුලින් ඇතිවෙන විපත්ත විපත්ති මුළු රටටමයි කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි, අද දින වෙන විට අපි ඉතා පැහැදිලිව ඇති කරන්නට යන වෙනස්කම් ඔබතුමා විසින් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් දෙන ලද තීරණය ක්‍රියාත්මක කිරීමට, ඒ වගේම අපට අවශ්‍ය ජනතා තීරණ මහජනයාගේ සාකච්ඡාවෙන් පස්සේ මන්ත්‍රීවරුන් සමග වෙනස් කරන්නට හැකියාව ඇති වී තිබෙනවා. මේ පත්කරන පාර්ලිමේන්තු සභාවේ තවදුරටත් පාර්ලිමේන්තුවට අයිති නැති කෙනෙක් නැහැ. ඒ අය මෙතනින් පස්සේ හමාර කරනවා. ඒ අය හවුල් කරගන්න තිබුණු පාලන තන්ත්‍රයක් තිබුණේ. මම එක එක සිද්ධියෙන් සිද්ධිය කියන්න යන්නේ. විරුද්ධ පක්ෂේ ඉන්න කාලේ මට මතකයි. ආග්‍රවීංශකාරතුමා පත් කරන යනකොටත් අපි ප්‍රශ්නය ඇහුවා. කතානායකතුමා එවකට හිටපු පොලිස්පතිතුමා පත් කරන්න යනකොට ප්‍රශ්නය ඇහුවා. මේ වගේ සිදුවීම් රාශියකට හානිකර තත්ත්වයකට ගමන් කරේ මේ වැරදි ව්‍යවස්ථාදායක සභාවයි. ඒකේ සමාජිකව හැටියට අගමැතිතුමා මේක කරගත්ත විරුද්ධ පක්ෂයක් තිබුණා. ඒ විරුද්ධ පක්ෂේ නාමයෙන් පත් කරගෙන තිබුණු කවුන්සලයයි ඇතිකර මේ තීරණවල හානිය අද රටම ප්‍රතික්ෂේප කරපු ආණ්ඩු බලය අපට පවරන ලද ජනාධිපතිතුමාට හා මේ දෙන ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට පුළුවන්කම ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට අපි සහයෝගය දක්වමු කියන ටික තමයි මම විශේෂයෙන් අපි ඉල්ලා සිටින්නේ. මට මතකයි ගරු කතානායකතුමනි, මේ මේ 19 වැනි සංශෝධනය ගේනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගෙනාපු පනත නෙවෙයි අන්තිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කරා ජනමත විචාරණයට යන්න හුඟක් කරුණු ඒ වාස් කරගන්න සිද්ධ වුණා. ඒකයි මම මුලදී කිව්වේ මේ ආණ්ඩු ක්‍රමය ගරු කතානායකතුමනි මේක සමබර ආණ්ඩු ක්‍රමයක් නෙවෙයි. මේක 19 වතාවක්ම සංශෝධනය කරලා එක එක්කෙන ඕනකමට අස්ථාවර භවයෙන් පිරිච්ච ආණ්ඩු ක්‍රමයක්. ඒ නිසා අලුත් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍ය කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගේන්න ඕනේ. අරන් බලන්න, එක වාරයක් තමුන්නාන්සලා හදිසියේ ඡන්ද නාම යෝජනා ගන්න එන සුමාන ඉන්නකොට බණ්ඩාරනායක මැතිණියගේ සටන නියත් වෙනකොට අපේ විපක්ෂ නායකතුමාගේ පියා එක්ක හදිසියේ පාර්ලිමේන්තුව රැස් කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. එක කණ්ඩායමක් සපුරලා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. ඒ නිසා කිසිම සලස්මකට කිසිම ආකාරය ගෙනාපු සංශෝධන 19ක් නෙමෙයි අපේ රටේ තියෙන්නේ. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කෙටුම්පතක් ඇති කරලා එය ජනතාවගේ රටේ ජනතා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තුවේ මහා සංගරුවනගේ සාකච්ඡාවට භාජනය කිරීමට හැකියාව ඇති වැඩපිළිවෙලකට අපි කැපවෙලා තිබෙන බව ප්‍රතිඥා තිබෙනවා, දීතිමෙනවා ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට. ඒ නිසා ඒතකන් අපි ආණ්ඩු කරන්න ඕනේ. මේගොල්ලන්ට ඕනේ මැරී යන ආණ්ඩුවක් තියාගන්න. මේ හදපු 19 වැනි ව්‍යවස්ථාවේ උනේ ඒකයි. ආර්ථික බංකොලොත්කම පිරිච්ච බංකොලොත් උනත් අවුරුදු 4 මාරකට විසිරවන්න බෑ. අඩු කළ යුතුයි. අපි එදා කිව්වා මේ අපරාධය කරන්න එපයි කියලා. අපි කිව්වා අවුරුද්දකට තියාගමු කියලා. මිතාම සූක්ෂම කුමන්ත්‍රණකාරී ලෙස ජාතික ආණ්ඩුව කියන විහිළුවක් නිර්මාණය කළා. සංශෝධනයක් ගනනලා තමයි ආණ්ඩු බලය හදාගත්තේ. මේ ජාතික ආණ්ඩුව කියන එක ස්වාධීනව ඉන්න කට්ටියක් එක්ක හරි එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. මේ නිර්මාණය ජාතියේම විනාශය බවට පත් වුණා. ආණ්ඩුව බංකොලොත් වෙලා, ජනතාව නැහැ, ආර්ථික බංකොලොත්කම, දේශපාලන බලය හීන ගිහිල්ලා ඉවරයි. ඒත් ආණ්ඩු බලය එල්ලී ඉන්න අවුරුදු 4 මාරකට පුළුවන්කම රටක ජනතාවගේ බුද්ධිමත් ලෝකයක අද බලාපොරොත්තු වෙන දේ නොවේ. බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා තීන්දුවට අවනත වී ගරු කරමින් ආර්ථිකය යළිත් ශක්තිමත් කර ඒ අනාගතයට ගමන් කරන්නයි. අපි දැක්කා COVID-19 වසංගතය ආපු වෙලාවේ, මගේ කාලේ අමාරු වෙමින් පවතිනෝ COVID-19 වසංගතය ආපු වෙලාවේ ගරු කතා නායකතුමනි, මැතිවරණ කොමිසම තීරණය කරා ඡන්දේ තමන්ට ඕන දවසට තීරණය කරන්න අවසර ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නතුරු ජනාධිපතිතුමා බලා සිටියා. අපි කවුරුවත් අවීරුනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා තීන්දුවක් ලැබුණේ. නමුත් ලෝකේ පළමුවරට මේ මහා විනාශකාරී COVID-19 වසංගතේ ලෝකෙට ආවේ. අපි ඒක අමතක කරන්න ඕනේ නැහැ. අපේ ජනාධිපතිතුමාට හැකි වුණා ජනාධිපතිවරයා හැටියට මේ තත්ත්වය පාලනය කර ගැනීමේ තත්ත්වයට පත් වෙන්න. මම මගේ කතාව අවසන් කරන්නට කලින් සිහිපත් කරන්න ඕනේ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාහිතවාසිකම් අහෝසි කර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශේෂ පනතක් ගෙනල්ලා එළවලා දැම්ම පාර්ලිමේන්තුවේ. මේ රටේ විශාලතම ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කියපු මහජන නියෝජිත නායිකාව. ඊට පස්සේ මට මතකයි මම ඒ ලිපිය එදා පාර්ලිමේන්තුවට ගෙනාවා. ඉන්දිරා ගාන්ධි මැතිණිය Felix Das Bandaranaike මැතිතුමාට ලියලා තිබුණු ලිපිය. I am surprised that your president who gave me the assurance in Delhi has not yet implemented to restore the civic rights of Mrs. Bandaranaike. We read that letter in parliament. මේ පස්සේ ජයජාවදෙන් මැතිතුමාට සිද්ධ වුණා ඒ වැරදි පාර්ලිමේන්තු ක්‍රියාව නිවැරදි කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාහිතය යළි දෙන්න ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ආවේ 94 පාර්ලිමේන්තුවේ. එදා බණ්ඩාරනායක මැතිණියගේ අහෝසි වෙච්චි ප්‍රජාහිතය පාර්ලිමේන්තුව නිවැරදි කරා. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ අත ඉස්සපු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමිය මේ පලිගන්න කරපු දෙයක්. මම මේ කියන්නේ දේශපාලන පලි ගැනීමට ආණ්ඩු ක්‍රමයේ වගන්ති පාවිච්චි කරන්න හෝ වෙනස් කිරීමෙන් ඇති වෙන විපාකේ තමයි මේ. පාර්ලිමේන්තුව සම්මත කරා යලි ප්‍රජාත අයිතිවාසිකම දෙන්නේ යෝජනාව අහෝසි කරන්න. අදත් ඒ වගේ තත්ත්වයක්. සිතා මතා විවිධ ආයව පාර්ලිමේන්තුවෙන් එළියට යන්න ජනාධිපතිතුමාට යලි මහින්ද රාජපක්ෂ මැතිතුමාට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න ආදි වශයෙන් මේ හදපු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අසාර්ථකම පාලන තන්ත්‍රයක් රටට දායාද කර තිබෙනවා. ආණ්ඩු ක්‍රම අවුල් ජාලාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ආණ්ඩු ක්‍රමය මෙහෙවපු මේ 19 ගෙනාපු අයම මෙය තවදුරටත් මොහොතක්වත් තබා ගත යුතු නැහැ කියලා කියද්දි ජනවරමින් ඒ බලය ලබාගත්ත අපේ රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අගමැතිතුමත් මම කියන්නට ඕනේ මේ 19 ගෙනාපු වෙලාවේ මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අපි ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩු කිව්වා. පෙත්සමක් ඉදිරියට අපේ ජාතික කොඩිය අපේ ජාතික ගීයට හා ඇති වෙන්නට ගියපු හානිකර රාශියක් ශ්‍රේෂ්ඨ අධිකරණේ ඒ වෙලාවේ තීන්දු කරා මේ අය ගෙනාපු පන්නතෙන් අයින් කරන්න. එහෙම කරන්න බෑ කියලා ජනාධිපතිවරයාට තිබෙන විධායක බලය හිතුවක්කාර ලෙස අහෝසි කරන්න බැරි බව ජනමත විචාරණයකින් තොරව. ඒ නිසා ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණේ දෙන ලදේ තීන්දුව නිසා මේගොල්ලන් බලාපොරොත්තු වුණ දේ හමාර කරන්න බැරි වුණා. මම කතාව අවසන් කරන්න මත්තෙන් කියන්න ඕනේ ඊට පස්සේ මොකද කරේ. ආණ්ඩු ක්‍රමයක් හදන්න කමිටුවක් පත් කරගෙන මේ කමිටුව ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහතාත් සහයෝගකරුවෝ අවුරුදු 3-4 උත්සාහ දරුවා පෙඩරල් ආණ්ඩුවක් හදන්න. මම ඒ සමාජිකෙක් හැටියට ඒට තදබල ලෙස විරුද්ධ වුණා. මගේ මිත්‍ර ප්‍රසන්න රණතුංග මැතිතුමා අපිව නියෝජනය කළේ. මම වෙනි වගන්තයේ බුද්ධ ශාසනය අහෝසි කරන්න හැදුවා. ඒ වගේ බරපතල කටයුතු රාශියකට පිවිසෙන්න හදන්න ඒ අඩියට යන්න තමයි නිර්මාණය කරේ මේ 19 කියන ටික ඉතාම පැහැදිලී දැන්. ඒ නිසා අපි දානමය අහෝසි කරලා අලුතෙන් කිසිවක් අපි එකතු කරලා නෑ. අපි විධායක ජනාධිපති ක්‍රමේ 78 ව්‍යවස්ථාවේ තිබුණු තත්ත්වයට යලි ගමන් කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරමු. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරලා අපේ රට ආරක්ෂා වෙන ඒකීය භාවයේ භෞමික අඛණ්ඩතාවයේ ආරක්ෂා වෙන අප රට වැසියන්ට ඒ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනගා හැකි සෞභාග්‍යමත් අනාගතයක් ඇතිවන ක්‍රියාදහමයට පිවිසෙන්නට පුළුවන් ක්‍රියාදහමයට අපි අවතීර්ණ වෙමු. ඒ වෙනුවෙන් මේ ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය සඳහා ගමන් කරන ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයන්ක අතට වඩ වඩා බලය ලැබෙන අනාගත නිර්මාණය වෙන ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා පක්ෂයක් ඇටියට මේ සභාග ආණ්ඩුවේ මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම වෙනුණු මේ සහ මේ මහජන වරම ලබපු ආණ්ඩුව වෙනුවනුත් අපි පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා සහයෝගය දක්වලා මේ සම්මත කරන්න කියලා.